මේක ප්‍රඥාවක් මේ ලෝකයේ පවතින ආස්වාද අරමුණු සැප පෙන්වමින් නැවිත් දුකින් කෙලවර වන බව අසා ඇත්තෙමු. පටිච්ච සමුප්පාදෝ මේ සිදුවෙන ආකාරය මෙනෙහි කිරීමේදී ඒ මොහොතෙහි හටගන්නා ජාති එවලේම ගෙවි යන බැවින් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය පටන්ගත් මොහොතේ පටන් දුක ලැබෙනවා නේද? මෙසේ සංඛාර දුක්ඛ 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 විපරිණාම දුක්ඛ ඒ මොහොතේම හටගන්නා අයුරු උදාහරණ වලින් පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. නිසා තේරුම්ම ගන්න ඕනේ යම් දෙයක් දුකයි කියලා කියනකොට මේ ආර්ය විනයේ දුක කියන්නේ මොකද්ද? ලෝකයා දුක කියන්නේ මොකද්ද? මේ කාරණා දෙකක් දැනගන්න ඕනේ. ආර්ය විනයේ දුක කියන එකක් එකක් ලෝකයේ දුක කියලා හඳුනන තව දෙයක්. ආර්ය විනයේ සැප කියන්නේ එකක්. ලෝකයා සැප කියන්නේ තව දෙයක්. මේක තේරුම් ගන්නට හරි අමාරු දෙයක්. ආර්ය විනයේ උපේක්ෂාව එකක්. ලෝකයාගේ උපේක්ෂාව තව එකක්. ලෝකයේ තියෙන සැප දුක් උපේක්ෂා කියන්නේ වේදනා කියලා චෛතසිකයක් තියෙනවා. හිතක චෛතසික 52ක් සූසු පරිදි එදෙනවා. අන්න එදෙනින් ස්පර්ශ වේදනා කියන වචනේ එකතන ස්පර්ශ චෛතසිකයක් සමග වේදනා කියලා තවත් චෛතසිකයක් එදෙනවා සියලු සිත්වලම. මෙන්න මේ සියලු සිත්වලේ එදෙන වේදනා නැමැති චෛතසිකේ ගොඩනැගෙන්නේ හිතක් ගොඩනැගෙනකොට ඒ හිත ගොඩනැගෙන්න අවශ්‍ය කරන අරමුණ. අරමුණ සැපසහගත නම් ඉෂ්ට ප්‍රිය නම් ඒකෙදි සුඛ වේදනාවක් දැනෙන. ඊ අරමුණ අනිෂ්ට අප්‍රිය එකක් නම් දුක් වේදනාවක් දැනෙන. ඒක මධ්‍යස්ථ නම් ඒ අරමුණ එනකොට ඒ අරමුණ මුල් කරගෙන උපේක්ෂා වේදනාවක් දැනෙන. මේ තමයි ලෝක සම්මත වේදනා. සැප දුක් උපේක්ෂා කියන තුන. ආර්ය විනය යම් සැපක් කියලා කිව්වා නම් දුකක් කියලා කියනවා උපේක්ෂාවක් කිව්වා නම් ඒක සසරේ කවදාවත් අහලත් නැහැ දැනිලත් නැහැ. අන්න එහෙම එකක්. ඒක හරි ගැඹුරු තැන. බුදුරජාණන් වහන්සේ යමක් සැපයි කිව්වා නම් ලෝකයා සැපයි කියන එක නොවන සැපයක් කිව්වා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ යමක් දුකයි කියලා දකින්න කියලා පෙන්වනවා නම් ඒ ලෝකයා දකින දුක නෙමෙයි. ඒක නොදැක පැත්තා. බුදුරජාණන් වහන්සේ යමක් උපේක්ෂා කියලා දකින්න කිව්වා නම් ඒක එච්චර කාල දැක්කේ නැති බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විශේෂ කොටසක්. ඒක ලෝකෝත්තර පැත්තේ. ලෞකික වශයෙන් තියෙනවා නම් ලෝක සම්මතයි. සැප කියන එකත් වැටහෙනවා, දුක කියන එකත් වැටහෙනවා, උපේක්ෂා කියන එකත් වැටහෙනවා ලෝක සම්මතයෙන්. මොකද ඒවා අත්දැකීම් නිසා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛු උදපාදි කියලා බුදුරජාන් වහන්සේ දැක්කේ පෙර කිසිම කාලෙක. ඒක දැනිලා නැහැ. ඒක දැනගෙන නැහැ. අන්න එහෙම දහමක් ඉදී ඇස පහළ වුණේ. ඒසා ඒක තමයි විශේෂත්වේ. එනම් මහබෝසතාණන් වහන්සේ නමක් අනන්ත සංසාරියවත් දැකලා නැති දෙයක් නම් දැක්කේ අනික් අය කොහොම දකීද? උන්වහන්සේ ඒ දහම දැකලා මෙන්න මේකයි ඒ පෙර නොඇසු විරූ දහම. පෙර නොඇසු විරූ සැපය, පෙර නොඇසු විරූ දුක, පෙර නොඇසු විරූ උපේක්ෂාව කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කාරණේ විග්‍රහ කරලා දේශනා කරනකොට යම් ඥානවන්ත කෙනෙකුට ඒ දේශනාව තේරුම් ගියා නම් තේරුණා නම් ආයි දෙපාරක් තේරුම් ගන්න දෙයක් නැහැ. ඒ සැප කියන්නේ මොකද්ද කියලා දැක්කනම් ඒත් දකින්න නිවන්. ඒ දුක කියන්නේ මොකද්ද කියලා දැක්කනම් ඒත් නිවන් දකින්න. ඒ දුක කියන එක දැක්කනම් බුදුරන් වහන්සේ පෙන්වපු ක්‍රමයට අනුව ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙනවා. සැප කියන එක දැකලා ඒක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වෙනවා. මේක සත්‍යයක් දැකලා අනිසත්‍යයක් දකිනවා. උපේක්ෂාව දැකලා ඒක නිරෝධය කියලා දකිනවා. එතකොට සැප කියලා දකිනවා නම් ඒක ඵල හිතක් හැටියට දකිනවා. සැප දැක්කම නම් ඵලය ලැබිලා. එකක් දැක්කම නම් අනිත් ටිකක් දකිනවා. මාර්ගයේ ඵලයේ නිවන. මාර්ගයේ වැඩනකොට දුක්ඛාරිය සත්‍ය දකිනවා. ඵලය ලැබුණාම බුදුරන් වහන්සේ යම සුඛයි කියලා පෙන්නවා නම් අන්නේ ආර්ය සුඛේ දකිනවා. නිරෝධයේ ස්පර්ශ කළා නම් ආර්ය උපේක්ෂාව දකිනවා. ඒක ආර්ය ධර්මයේත් එක ලැබෙන දෙයක් දෙපාරක් දකින්න දෙයක් නැහැ. දැක්කොත් සෝතාපන්නයි. වැඩුවොත් සකෘදාගාමි අනාගාමි අරිහත් පූර්ණ වුණාම. අන්න එහෙම ක්‍රමයක්. ඉතින් මෙතනින් වෙන්නන අන්න එකයි දැකගත යුත්තේ. ඒ සැප පෙන්නමින් එන අරමුණ දුකින් කෙලවර එනවා. ඒ අහලා තියෙනවා. ඉන් පරිත්‍ත උපාදව මේක සිදුවෙන ආකාරයේ මෙනෙහි කිරීමේදී ඒ මොහොතේ හටගන්නා ජාති එවලේම ගෙවි යන බැවින් පරිත්‍ත උපන්න ක්‍රියාවලිය පටන්ගත් මොහොතේ පටන්ම දුක ලැබෙනවා නේද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එහෙම ලැබෙනවා නම් කොහොමද දැනෙන්නේ? දැන් මේක නිගමනයක් තියෙනවා. සැපක් ආවා ඉතින් ගෙවිලා ගියාට ඉතින් ඕකේ මොකද්ද වෙනසක් දැනුනේ කියලා ප්‍රශ්නයක්. දැන් මේක තමයි හොයාගන්න බැරි දේ. ක්ෂණයක් ක්ෂණයක් ගානේ මේක වෙනස් වෙනවා නම් ගෙවිල යනවා නම් ක්ෂණයක් ක්ෂණයක් ගානේ දුක එන්න ඕනේ. න්‍යාය ධර්මයක් හරි. එහෙනම් ඇයි දැනෙන්නේ නැත්තේ? දැන් ලොකු ප්‍රශ්නයක්. දැන් මේ දැනෙන්නේ නැති වෙන්නේ හේතුවක් තියෙනවා. මොකද මේ හේතුව ලෝකේම දුක දෙන දේවල් ආස්වාදය නිසා වහනවා. මේක දුක කියලා පේන්නේ. දැන් අම්මා කෙනෙක් දරුවෙක් උපන්නට පස්සේ දරුවා උස් මහත් කරනවා කියන්නේ මා දුක කිව්වොත් එහෙම. අනේ අපිට දරු සම්පත්තියක් තිබුණා කොච්චර හොඳද කියලා. දරුවෝ නැති අම්මා බොහෝම දුක් වෙනවා. බලාපොරොත්තු අධිකයි. දේවාලයක් ගානේ බෝධින්න හදේ නමක් ගානේ සෙත් සාති කරගෙන යනවා. පඳුරු පදිනවා. ආරාධනා කරනවා. ඉල්ලීම් කරනවා. දෙවියන්ගේ බුදුන්ගේ ඔක්කගේම අපිට දරු සම්පත්තියක් ලබා දෙන්න කියලා. අනික කෙනේ දරුවෙක් වඩාගෙන එහෙම යනවා දකින්නකොට අනේ අපි අවාසනාවක හැටි අපිට දරුවෝ නැහෙනි මෙහෙමත් හිතනවා. දැන් ඒ ක්‍රමයක හැටි දැන් පුංචි දරුවා උපන් තැන් පටන් අපිට දෙන්නේ සැපද දුකද කියලා බලන්නකො හිතලා. කරදරයක් නැතුව බුදියාගෙන හිටියා ඉඳාගත්ත හැරෙනකම් උදේ වෙනකම් හරි වගුටලා එහෙමත් හිටිය කාලයක් තිබුණා. දැන් යම්මට මොහොතක්වත් එහෙම ඉඳ බෑ. පොඩ්ඩක් ළමයක් ඉදිරි ගන්නකොට එක මොහොතකින් ඇහැරෙනවා. නිදිමත කොහේ ගියාද? මොකක් නිසාද? අර දරුවට හරි ආදරි. ආදරි කියන්නේ මගේ දරුවා, මගේ රංග ඇටියා. බොහොම ආදරිට මෙහෙම මගේ වත්තුව කියලා පටන් ගන්න. ඒ පොඩි එකා ඉතින් මොකද්ද කරන්නේ? සාද්‍යයක් ඇහෙනවා බලනකොට පසවැත්තෙන් අසූචි ගිහිල්ලා මගේ පුතාට කක්කා ගියාද පුතේ කියලා අරගෙන ඉඳන් ඉබලා තමයි ඒක හොදලා විහිදලා ඔක්කොම කරලා තියන්නේ. අනිසරේ බලනකොට ඇඟ තෙමිලා උගුලේ ඉන්නකොට බලපුහම මුත්‍රා ගිහිල්ලා මගේ පුතාට චූ ගියාද ඉබලා වැත්තකින් තියාගන්න. ගණන් ගන්නේ නැහැ. මේ දරු සම්පත්තිය තමන්ට තියෙනදී. එතකොට මේවා අපි එකක්වත් දුකයි කියන්නේ නැහැනේ. ඔය විලාදි මොකද කරන්නේ? උඹට ඔක සැපද කියලා ඇහුවොත්. ඔව් ඉතින් ළමයි නැති හින්දා උඹට තමයි ඉතින් ඔබ ඉරිසියා. ඒකනේ ඔහොම අහන්නේ අපිට. ඔහොම කියන්නත් පුළුවන්. නියෝගයක් පනවනවා දැඩි නියෝගයක්. මේක හරියට නොකළොත් ඔය ඉල්ලා මරනවා. උල තියෙනවා. මෙන්න මේ දෙමළ කොල්ල හදවිය. දෙමළ කෙල්ල හදවිය. තමන් බොහොම අප්‍රිය කරන જાතියක් නම් එහෙම හදන්න සිද්ධ වුණොත් ඒ නියෝගය අපිට දැන් මොකක් වෙයිද? දැන් වෙනසක් පේනවා. අර දරුවා රැයට කෑ ගැහුවොත් කියන්නේ කරන්නේ මොනවද? බල මුත්‍රා කළොත් මොකක් කියයි? අර මගේ කියන බදාගත්ත මගේ රංගැටියා කියන එකේනම මල මුත්‍රා කළාට කෑ ගැහුවට ඒ ඔක්කොම විහරන්න පුළුවන් hina වෙයි. ඒව සැප හිතන්නේ එහෙමයි. මගේ කරගන්න මම කරගන්න මගේ කරගන්න බැරි. ඒකට කැමැති නැති වත්තුවක් හමුණ අනුන්ගේ දරුවේ. තමන්ගේ ජාතියේවල් නැති එකෙක් මේක මේක අපි අහතුරු ජාතියකින් එහෙමත් කියන්න පුළුවන්. කැත එකකින් බලහලක් මොකේ වුණේ හැටි. කොහොමත් කියන්න පුළුවන්. ප්‍රිය කරන එකක්වත් දකින්නේ නැහැ. හැබැයි තමන්ට ඔහු වෙනුවෙන් අර තමන්ගේ රං කැටියර වෙච්ච වැඩ පිළිවෙල කරන්න සිද්ධ වෙනවා. දැන් වෙනසක් පේනවනේ. ඒ කරන කරන මොහොතක් පාසා මට වෙච්ච කර්මයක හැටි. මොන කර්මයක්ද මට මේ විදිහට සිදුනේ? නිදා ගන්නවත් නැහැ. මල ජරා වත ගගා දකින් විතරක් කිය කිය එහාට ගසනවා මෙහාට ගසනවා. පැහැදිලි වෙනසක් පේනවා. ඇයි සැපද කියලා ඇහුවොත් එහෙම කියපේ කරා බයිනවා. දැන් එතකොට නම් දුක පේනවා. ඒ දුක සැපයි කියලා හිටියා එක දෙයක් නිසා. මොකද්ද? අපිට ආපු අරමුණ ප්‍රියමනාපයෙන් ගත්ත නිසා. ආස්වාද වශයෙන් ගත්තා. වටිනවා කියලා ගත්තා. ඒක නිසා ඇතිවෙන්නා වූ මමයි කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ මේක සාරදයක් කියලා ගන්න. හරයක් නැහැ කියලා දැනගත්ත දාට. එදාට දකින්නේ අනිත්‍ය අප්‍රිය දෙයක්මයි. ඉත්‍ය ප්‍රියයි කියලා හිතාගෙන හිටපු අරමුණු දැන් නැති වෙනවා. අන්න එතකොට වෙනසක් තේරෙනවා. මට මේ කියන්න කරන්න හිතන්න වෙලා තියෙන්නේ අනිත්‍ය අප්‍රිය ලෝකයක් ගැන. මේ ලෝකෙ මොනවා ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගන්නද? ඇයි එහෙම කියන්නේ? දැන් නැතුව බෝම්බයක් අරගෙන එහාට මෙහාට සෙල්ලම් කර කර ඉන්නවා නම් ළමයි සෙල්ලම් බඩුවක් කියලා හිතා ඉන්න තාක්කල් ඒකෙන් ප්‍රියමනාපයක් ලබනවා. ඒක බෝම්බයක් කියලා දැනගත්ත තාම නම් මොකක් වෙයිද? ළඟට කිට්ටු වෙන්න බය වෙනවා. මෙන්න මේ ආකාර දෙයක් තියෙනවා වැහිච්ච පැත්ත. ආරේ විනේ දුක කියන එක දකින්නේ. ඔන්නේ වැහිලා තියෙන සුඛ කියන එකේ නෙමෙයි, සුඛ කියන එක ළඟට ගිහිලා ඒකේ ඒක බිඳ බැඳිලා නෙමෙයි. අන්න ඒක ඇසුරු කරන්න ගියහම ඊ ඇසුරේ අවසාන ප්‍රතිඵලයක් දකින්න. ඊ ඇසුරේ ලැබෙන අවසාන ප්‍රතිඵලයේ මොන හරයක් දීලාද කෙලවර කරන්න කියලා බලනකොට අන්නේ තින්දි තේරෙනවා සැපයි කියලා එනේම අවසාන වෙන්නේ හරයක් දීලා නම් නෙමෙයි. ශනේකි ළඟ බලනට වඩා හුඟක් ඈතට බලන්න ඕනේ. මොහතක ජරා මරණයේ දුක තේරෙන්නේ ඉස්සෙල්ලා ඒ ටික බලපුවාම. දරුවා කියන ආස්වාදයත් මගේ දරුවා ලොකු කරගත්තාම මට කොච්චර හොඳද, මගේ මට වලන දුක හැබල බලයි. ඔය ආදී විවිධාකාර අදහස් අරගෙන ඒක මගෙනි මම මගේ කියන දෘෂ්ටියෙන් බැඳලා ඉන්නකොට ඒ જાතියව ගැන වාත්තන්න කැමැති. ඒ කැමැත්ත නිසා මොකද වෙන්නේ? ඒ වෙනුවෙන් විඳින දුක එකේ වැහෙනවා. ඒක තමයි වෙනස බලන්න කිව්වේ. මොකක් නිසාද? මම වගේ කරගන්න කැමැති නැති එකක් පරිහරණය කරනකොට බලන්න. ඒ රුම්මාව තමයි කියලා දරුවේ. දුක විඳගෙන දරුවා හදනවා සැපයි කියලා හිතාගෙන. දරු විපත්තියක් නෙමෙයි දරු සම්පත්තියක් කියලා හිතාගෙන. එක දවසක් තුල මාසයක් අවුරුද්දක් තුල දරුවෙක් මුල් කරගෙන අම්මා කෙනෙකුට විඩෙන් විඩේ ඇති වෙච්ච ආපදා. දරුවා ටිකක් සද්ද නැතුව ගියා නම් පේන්නේ නැතුව ගියා නම් පුතේ පුතේ දෙපාරක් කතා කළා පේන්නේ නැහැ. ඉන්න තැනින් නැගිටින්නේ නිචි නැතුව කෝ පුතා කොහරද ගියේ කොමේ කෝ දරුවා කවුරුහක් බැලුවේ නැද්ද? විනාඩියක් යනකොට ඌ ඉන්නවා මුල්ලක. ආ මගේ රත්තරන් කැටියා ඉන්නවනේ මගේ රත්තරන් පුතා කියලා උස්සගෙන එනවා. අන්නේ විනාඩියක් එකතු කර ගන්නවා. ඊට පස්සේ දරුවා ඔක්කාරේ දමනවා පමණ ටිකක් ගියා. මොකද මගේ පුතාට ඔක්කාරේ ගියේ. ආමේ පොඩි කටුක කැල්ලක් මේ කුඹුරේ තියාගෙන ඉඳලා මං හිතුවේ ඩක්කිය. ඒ පොඩ්ඩක් එකතු කර ගන්න. ඔහොම දවසකට මේ විවිධාකාර බය. දරුවාට කරදරයක් වෙයිද? උනාද? මොකද උනේ? මේ වගේ අවස්ථාවන් නිසා වෙච්ච විනාඩි දෙක දවසේ දිගේ එකතු කරලා එකපාර කෙවුවා නම් එහම අම්මට මොකක් වෙයිද? එක දවසක ඒ හරි එක දෙක කරලා එකතු කරලා ඇව්වා නම් එහෙම පපුව පැලෙන්නේ ඇති දරන්න බෑ. එච්චර දුක් වෙලා ටික ටික විඳිනවා. මොකක් නිසාද? මගේ දරුවා කොහොම හරි රැක ගන්න ඕන. ඕක තමයි බලාපොරොත්තු. එහෙනම් එහෙම හත හදා ඉඳලා හිටන් හිටපු අම්මලා කෝද? අපේ ආච්චි කිව්වේ ඒ ජාතිය කෙනෙම තමයි යම් කාලික තරුණ කාලයක් ඉඳලා ඔහොම තමයි දරුවා හදලා තියෙන්නේ. බලනවා ආච්චි ඉඳද්දි දරුවා මැරිලා. ඒක දරුවෝ ඔක්කොම එකලා තැනින් තැන ඉඳද්දි අර හදපු දරුවන්ගේ අම්මා ආච්චි එයා මැරිලා. පණා දිනට කවුරුවත් නැහැ. හිටියත් කොරන්න දෙයක්වත් නැහැ. අයිතිකම් ඔක්කොම ඉවරයි. ඒ මෙහෙකින් කෙලවර වෙලා මිසක් කවුද බලාපොරොත්තු සුවෙන් සදාතනික වින්දික හම්බ කරගත්තේ? අපි එච්චර දුර හිතන්නේ නැහැ. ටිකක් ළඟ හිතලා ළඟ ආස්වාදයක් ගැන හිතනවා. එහෙනම් එහෙම බලාගෙන යනකොට අපිට තේරුම් ගියා නම් එහෙම අපිට පත් වෙන ගින්න කොච්චරද අමතක වෙලා ඉන්න හින්දා ගින්න දැයින්නේ නැත්තේ. දැන් අපි ළමයෙක් හදනවා අර වගේ ආදරේ මගේ පුතා කියලා හදනකොට පුතාගේ දෛව චක්‍රේ අපිට පේනවා නම් එහෙම නොපෙනෙන හින්දා විද්‍යාවට පේන්නේ නැති නිසාම අපි සන්තෝෂයෙන් මගේ වාසනාව ලස්සන කොළු පැටියා වල හම්බ වුණේ ඉතින් ඔහ හරි ආදරෙන් හදනවා. අර දරුවාගේ දෛව චක්‍රේ බලනකොට දැක්කොත් එහෙම අවුරුදු 18ක් යනකොට මේක මොටෝ බයිසිකලයක් පැදගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මුගේ කෑලි හැයිලා ඔක්කොම එතන මැරෙනවා ලියවක් කරේ ඉන්නේ. ඒක තමයි මේකගේ අවසාන දැන් මේ හදනිකාගේ කියලා දන්නවා නම් එහෙම. ඒක දැනගෙන හිටියොත් එහෙම මොකක් හිතේද අම්මට? සම්පත්තියක් හම්බුණා කියලා හිතේද? අනාගතේ කොහොම හිතේද? මම මේ හදන්නේ අහවල් දවසේ වෙනකොට මෙන්න මෙහෙම කැඩලා කෑලි විසියා ලියවක් කියලා මැරිලා යන්නේ කී. කොච්චර කළත් ඒක වෙනවා නම් එහෙම. දරුවා දකින්න ගන්නේ සැනසුමක් හම්බ වෙයිද? මට පුතෙක් ඉන්නවා කියලා හම්බ වෙයිද? එහෙම එකක් වෙනවා දන්නේ නැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය. තාත්තා ගෙදරින් පිට වෙලා යනවා රස්සාවට. දරුවා කියනවා මට පෑනක් ගෙනත් දෙන්න, පොතක් ගෙනත් දෙන්න, මට බෝනික් එකක් ගෙනත් දෙන්න, මට චොක්ලට් එකක් ගෙනත් දෙන්න, හරි පුතේ ඔක්කොම කරලා දාද පරිදවස. ඒ නෝර මහත්තයත් කියනවා මට සාරියක් ගෙනත් දෙන්න, හවල්ලයක් ගෙනත් දෙන්න, මට මේවා හරි ඔක්කොම අරගෙන ඉන්නම්. සීන වවාගෙන යනවා. හැබැයි මේ යන්නේ මාරකයක් ළඟට ගියා දන්නේ නැන්නම් එහෙම. එදා උට ඉදලා තියෙන මාරකයක් නා. ඒක කවුද දන්නේ? අර සුන්දර ලෝකේ හීන වවාගෙන ඉල්ල නැත් ඒවා ඉල්ලනවා. ගෙනත් දෙන්නත් පොරොන්දු වෙලා යනවා සුන්දර ලෝකයක් තුල. අවසාන මොහොතේ ගිනි ගත්තා වගේ නේ වෙලාව දන්නේ නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. ඒක ඒකාන්තයේ වෙන එකක් නොපෙන්න එක විතරයි වෙනස. වුණොත් මොකද වෙන්නේ? එහෙනම් ඔන්න ඔය જાති අපිට බැලුවාම පේන්නේ නැති. නමුත් ඒකාන්තයෙන් කවදා හරි ජරාවට මරණයට ගොදුරු වෙලා යන දෙයක් ඔය විදිහට අපි පරිහරණය කරනවා මිසක් මම කියලා මගේ කියලා ඔයින් එහා මොනවද පවතින එක පරිහරණය කරන්න. අපි මේ බාහිර ආස්වාදයට කොටු වෙලා ඒක යථාර්ථයේ වැහිලා ගියේ දෙයක් පිළිබඳව වටිනා දෙයක් මගේ කරගන්න මම කරගන්න උත්සාහ කරනවා. අන්නේම උත්සාහ කරලා ඉන්න තමයි ඒ ඒ ආස්වාදයන්ට වැහැලා ඒව හරි වටිනවා කියලා නිගමනය කරන්නේ. දැන් මේක හොඳට තෝරා ගන්න ඕනේ. එක්තරා යුවරජ කෙනෙක් භික්ෂුන් වහන්සේලා කෙරෙහි වැරදි ආකල්පයක් ඇති කරගත්තා. මොකද්ද මේ භික්ෂුන් වහන්සේලා නිදහස් වෙයි කියේ මේ පංචකාම ආස්වාදයෙන් අහක් වෙලා මෙහෙම ඉන්නවා. මට නම් පේන්නේ මේක හැවටුමක්. උන්වහන්සේලා කොහොමද මේක දකින්නේ? පංචකාම ආස්වාද කොච්චර සැනසුම් සහගතද? ලොකු රජුරවන්න මහ රජුරවන්නත් මේ කාරණේ කිව්වා. රජුරවන්ට යම් දහමක් තේරෙන කෙනෙක්. ඒ රජුරව මොකද කරන්නේ? එයාට විශේෂ යමක් පෙන්වා දුන්නා. සුව යහනක් හදලා සුවසේ ඉන්න හදලා ඇහුවා. මේක නිදා ඉන්නේ උඹට සුවද? කොච්චර සුවද? ගස් යට ඉන්නවට එහෙම වැඩි. ඒක හරි සුවයි. උත්තරයක් දුන්නා. රජුරුව අස්වැයගේ ලොම් අරගෙන අස්ස ලොමකින් කඩුවක් බැඳා. කඩුවේ මිදෙන් උඩ වැදලා හිටන් උඩ වියලේ එල්ලුවා. විසබෝපු කඩුවේ මොනේ තියෙනවා පල්ලෙහාට එලිලා පොඩ්ඩක් එහෙම ගැස්සුනොත් අර අස්ලොම කැඩුනොත් එහෙම මොකද වෙන්නේ? කඩුව කෙලින්ම එන්නේ පපුවට. ඔහුගේ විනාශය එදන. නිදාගන්න. රාජ නියෝගය කරන්න දෙයක් නැහැ. අර උඩින් කඩුව එල්ලා තියෙන යටින් නිදාගත්තා. කොහොම හිටවා? ඉඳලා ඔබ ලැබිච්ච සුවේ කියපංකො. දැන් කොච්චර හරි උඩ තියෙන කඩුව පේනවා. හෙල්ලුනොත් නූල කැඩුනොත් මගේ ජීවිතේ ඉවරයි. ආයි බේරෙන්න හම් වෙන්නේ නැහැ. විසපොපු කඩුමුණේ වදිනා පපුවේ. හෙල්ලෙන්නේ නැතුව මහා ගිනි වයෙන් ඉඳලා ඒ වෙලාව අවසාන වුණාට පස්සේ අහන ඔබ සුවසේ නිදාගත්තා. මහරජතුමනි මනස උයද්ද මරණ බයෙන් දැවි දැවි හිටියේ. කොයි මොහොතේ මේ කඩුව වැහැලා මැරෙයිද කියලා දන්නේ නැති හින්දා. උඹ සිහි නොකරපු එකක් භික්ෂුන් වහන්සේලා සිහි කරනවා. කොයි මොහොතේ මේ මරණේ ඇවිදිලා විනාශ කරලා දානවත් දන්නේ නැහැ. එහෙම ස්වභාවයක් ඉඳද්දි මේ පංචකාම ආස්වාදයේ ගොනු වුණොත් ගොදුරු වුණොත් ඒකේ අවසාන ප්‍රතිඵලය මෙන්න මෙහෙම විනාශයක්. ඒ ආදී වශයෙන් මේ ආදීනව දකිනවා නම් ඒ දකින භික්ෂූන් වහන්සේ ඒ හේතුව නිසා ආස්වාදී මත් වෙන්න කැමති නෑ. එයා ඒ ආස්වාදී දකින්නේ භයානක විදිහට. මෙන්න මේ ක්‍රමයේදී තේරුම් ගත්තාම අර යුව රජුරවන්ට වැටහුණා අපේ නොදන්නකමට අපි ආස්වාද විඳිනවා. ඒවා සැපයි සැපයි කියලා ඒක ගැලෙනවා. ඒවායි අවසානයක් තියෙනවා. කවදාවත් මහා භයානකත්වයෙන් කෙලවර කරනවා මිසක් කවදාවත් සැනසිල්ලෙන් කෙලවර කරන එකක් නෙමෙයි පැවැත්ම. පැවැත්මේ සුන්දර ලෝකයේ කෙලවර කරන්නේ එහෙම එහෙකින්. මෙන්න මේක හරියට දැක්කනම් දැක්කට පස්සේ ඔහු දකින්නවා මේ බඳු අනාගතයක් ඇති මම. මේ වර්තමාන මොහොතක ලබන්නා වූ මේ සුවය මොන සුවයක් වශයෙන් ගන්නද? මට මේක සැනසුමක් ලැබුණා කියලා සතුටු වෙන්න එකක් තියෙනවද? මෙන්න මෙහෙම ධර්මානුකූලව ඒක දකින්න ඕනේ. ඒ දකින්නකොට ලෝකයා නොදැක පැත්තක් හිතපු නිසා ඔහු දකින්නවා සැපයි සැපයි කියලා අනේකේ තිබෙන ආදීනවේ. ඒක සැපයි කියලා සම්මත කරන්න වටිනා හේතු නැති බව දකින්නවා. ඒක ඥාන ගෝචරයි. හැබැයි ඒක නොබලන අයට අවිද්‍යා ගෝචරව පේනවා ඒ මොහොත විතරක්. ඒ මොහොත යම් සුඛාස්වාදයක් දැනෙනවා නම් ඌ ඒ සුඛාස්වාදය හොඳයි කියලා නිගමනය කරනවා. ඒ දැනෙන සුඛය මොකද්ද කියලා අහුට තේරුම් ගන්න ඥානයක් නැහැ. ඔහු හිතා ඉන්න උට සුවයක් ලැබුණා කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකය කියලා කියන්නේ අසහනින් පිරිච්ච එකක්. ඒ නිසා මේ අසහනින් පිරිච්ච ලෝකයක් තුළ ගතක් හිතා හදාගත්තාම මොහොතක් ගානේ ගතට අසහනිය ඇති කරවනවා. ඒ අසහනයට ප්‍රතිකර්ම දෙන්න ඕනේ. එතකොට සුවයි කියලා දැනෙනවා. හිතට අසහනයක් ඇති වෙනවා. ඒකට ප්‍රතිකර්ම කරනකොට සහනයක් වාගේ දැනෙනවා. ඔන්න ඕකට කියනවා ඉත පිය සුවය කියලා. අධික සීතලක් ඇඟට එනවා. එතකොට උස්නේ සහනයක් වාගේ දැනෙනවා, සුවයක් දැනෙනවා. මොකක් වෙනකන්ද? අර සීතල සම මට්ටමට එනකන්. අධික උස්නයක් දැනෙනවා. ඒ වෙලාවට සීතල සුවයි කියලා පේනවා, වැටහෙනවා. මොකටද? ආයි සම මට්ටමට එනකන්. බඩිකින්නක් දැනෙනවා, පෙලෙනවා. ඒකට ගැළපෙන ආහාරයක් ගත්තහම ආහාරය කර පෙලීම ක්‍රමක්‍රමයෙන් අසානින් ඌනතාවයේ ටික ටික අඩු වෙලා සම මට්ටමට එනවා. එතකොට බල පිළිලා දැන් අර කෑමේ රසයේ ප්‍රිය නැහැ. එහෙනම් සුවේ දැවුනි, රහ දැවුනි, ප්‍රියභාවේ දැවුනි. අර බඩිකින්න මුල් කරගෙන අධික පිපාසයක් එනවා. ජලය හරි වටිනවනේ. ජලය කොච්චර සුවද බොන්න තියනවනම්, මිලදී වතුර ග්‍රාම් බොන්න තියනම් කොච්චර සුවද කියලා හිතෙනවා. සුව හැදුනේ මොකෙන්ද? අපි ළඟ ඌනතාවයක් ඇතිනා පිපාසය කියලා. අන්නේ පිපාසයේ ප්‍රතිකර්මයක් කරනකොට වතුරෙන් සුවද එනවා. මෙන්න මේ විදිහට මනසත් මොකද කරන්නේ? ඔය අවිද්‍යාවෙන් හැකිලා ඕකට සුවයි කියලා හැවටෙනවා. තමන්ම ඇති කරගත්ත තමන්ට ඇති වුණ යම්කිසි හේතු නිසා විෂමතාවයක් වුණාම විෂමතාවයේ සමතාවයට පත්කිරීමේ අවස්ථාවේ අතර ඇති වෙන වෙනස් වීම සුඛයි කියලා ගන්නවා ලෝක සත්වයා. එනා සුව තිබුණේ සීතලෙත් නෙමෙයි, උෂ්ණෙත් නෙමෙයි. අපේ කායයේ තිබිච්ච ඌනතාවයකයි. ඒ ඌනතාවේ නිසා තමයි උෂ්ණේ වැඩි වුණේ. සීතල අඩු වුණා, මදි වුණා. එතකොට සීතල ඌනසාවය. ඒක නිකන් සීතලෙන් සුවද එනවා. සීතල වැඩි වුණා, උෂ්ණේ අඩු වුණා. ඌනතාවේ පූර්ණ වෙනකන් ගිනි දැපල හරි උෂ්ණේ ගන්න හදනවා. ඒක සුවයි කියලා දැනෙනවා. අන්න ඒ වගේ මනස තුල ඌනතාවයක් ඇති වෙනවා. මනවටන රූප කොච්චර ලස්සන දණීමට බලන්න නැහැනි. අන්න ඌනතාවේ ලක්ෂණය, මනසේ ඌනතාවය. මීරි ශබ්ද කොච්චර මීරිද? අනිමට අහහා ඉන්න නෑ නේ මේක. අන්න මනස ඌනතාවෙටපත් වෙලා. අනේ හොඳ ගන්ධයන් කොච්චර සුවද? ඒව බලාපොරොත්තු වෙනකොට අසහනිටපත් වෙනා මනස ඌනතාවයක් වෙනවා. සමතුලිතතාවය නැති වෙනවා. නැන්න සමාධිය නෑ. ඌනතාවය නිසා මොකද වෙන්නේ? සුවදක් එනකොට ප්‍රියමනාපය දැනෙනවා. හරි ප්‍රියයි. ඒ වගේම රස දේවල් කණ්ඩ ඒක සුවයි කියලා හිතන් මනසේ නිගමනය කියලා අවිද්‍යාවේ නිගමනයකින් සුවයක් කියලා සුව නොවන දේ සුවයි කියලා තමන් රැවටිලා එහෙම දෙයක් ගන්න හිතක් හැදෙනවා. හැදුනහම ඒ සිදුවෙන් බලාපොරොත්තු වෙනවා රස සුවයක්. අන්න ඒ නිසා මොකද වෙන්නේ? කායික ඌනතාවයක් ඇති වෙනවා, මානසික ඌනතාවයක් ඇති වෙනවා. ඒක පූර්ණිය කරගන්න රස දෙයක් ගන්නකොට ආයි සමතුලිත වෙනවා තාවකාලිකව. එතන රහ දැනෙනවා. ඒක සුවයි කියලා දැනෙනවා. විවිධ ස්පර්ශයන් ආස්වාද කියලා බලාපොරොත්තු වෙනවා. ඒ ආස්වාද ස්පර්ශයන් ගොඩනැගුණි කායික ඌනතාවය පූර්ණිය කර ගැනීමට ඇති වෙන වෙනසක් බව දැක්කේ නැති නිසා ඒක කායික සුවයක් කියලා නිගමනය කරගත්ත නිසා ඇත්ත දකින්න නැතුව ඒක බලාපොරොත්තු වෙන යලි යලි. එනම් බලාපොරොත්තුනේ සුවයක් නෙවෙයි, අර ඌනතාවයක් ලැබුණා පූර්ණ වෙන්න තියෙන වෙනස. එනම් කායික ඌනතාවයක් පූර්ණ කරගන්න බාහිරින් ආස්වාදයක් ගන්නවා. ආස්වාද අරමුණක් ගත්තාම කායික ඌනතාවේ තාවකාලිකව පූර්ණ කරලා සමතුලිත කරනවා. එතකන් ඒක සුවයි, සුවාස්වාදය. ඔය ටික මනසෙන් දරාගෙන අවිද්‍යාවේ පිහිටලා මේ ලෝකෙ මෙහෙම සුවයිනේ කියලා හිතා ඉන්න තාක්කල් අනිත් සුව ලෝකෙ මට ඕනේ, ඒක අඩුවිනේ කියලා අසහනයක් එනවා. ඔය අසහනේ නිසා සුවේ හොයාගෙන ලෝකයේ පසුපස හඹායන මානසිකත්වය ඇති වෙනවා. මෙන්න මේකට කියනවා අභිසංකාර වලින් අභිවිඥාන හදාගත්තා, භවයක් ගොඩනගා ගත්තා. ගොඩනගාගෙන පූර්ණ කරගන්න බලාපොරොත්තුෙන් ජාතිය හදාගන්න යනවා. එහෙනම් අපි මේ ඌනතාවයකින් යුත්තන මානසිකත්වයකින් හදාගත්ත ජාති තමයි මේ ඇසක් කරක් දිවක් නාසයක් ශරීරයක් මනක් හදාගෙන සත්වයක වශයෙන් විද්‍යාමාන වෙලා තියෙන්නේ. ඔන්න ඔය ටිකේ තියෙන ඌනතාවය නිසා මොහොතක් ගානේ පෙළෙනවා. මොනවද පෙළෙන්නේ? අන්න අර ඌනතාවයන්ගේ. ඒ ඌනතාවය ආපුහම ශරීරයේ පෙළෙන්න පටන් ගන්නවා, මනස පෙළෙන්න පටන් ගන්නවා. හැබැයි පෙළෙන්න පටන් ගන්නකොට ඒක දුකක් කියලා වැටහෙනවා, අසහනයක් බව පේනවා. හැබැයි ප්‍රතිකර්ම හොයාගෙන සුවේ හොයාගෙන ලෝක සම්මතියේ තිබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රියමනාපයන් හොයාගෙන යනවා. ඒව සඳහා පොරකාල දඟලලා කොහොම හරි කරලා උත්තරගින්න අර තාවකාලික අවස්ථාව පූර්ණ කරගන්නකොට මනවලන රූපය ශබ්දය ගන්ධය රසයක් ස්පර්ශයක් කියන මේ මිහිරියාව මට දැවුණා, සුවයක් දැනුණා කියලා හිතන් අන්න මට සුව හම්බුණා කියලා සුඛ වේදනාවක් කියලා ඒක සතුටු වෙනවා. මේක හරි ගැඹුරු තැන. අවිද්‍යාවේ නිගමනයේ ඉඳගෙන මේක දැක ගන්න අමාරුයි. ඒක ඉක්ම යන්න ඕනේ. ලෝකයේ සුවයි කියන එක නෙමෙයි ආර්ය සුවයි කිව්වේ. එක් අවස්ථාවක නිරෝධ සමාපත්තිය ගැන බුදුරන් වහන්සේ දේශනාවක් කරපු දෙනක් ලෝකේ තිබෙන්නා වූ උපරිම සුවය නම් නැන්න ලෝකේ ආර්ය ලබන්නා උපරිම නිදහස් සුවය තියෙන්නේ නිරෝධ සමාපත්තියේ. මෙහෙම කියලා බුදුරන් වහන්සේගේ ධර්මයේ තුළින් අහලා අන්‍ය පරිබ්‍රාජික විපරීත අදහසක් ඉදිරිපත් කළා. මොකද්ද? හිතක් නැති තැනක විඳින්න චෛතසිකයක් නැති තැනකත් බුදුහාමුදුරුවෝ සුවපන වනවානේ. ඒක අමුතු වනන්නේ කියලා. නිරෝධයට හිතක් නැත්නම් චිත්ත නිරෝධන කොයින්ද වේදනා චෛතසිකේ? ඉතින් එතන සුවයි කියලා පනවනවා වේදනා චෛතසිකේ නැති තැනක පනවන සුවේ මොකද්ද? තර්කයක් ඉදිරිපත් කළා. අන්න ඉදිරිපත් කරන්න හේතුව මොකද? අවිද්‍යාවෙන් සුව නිගමනය කරන්නේ වේදනා චෛතසිකයකින් විදින එක. බුදුරන් වහන්සේ පෙන්නනවා ඒ ලෝකයාගේ සුවය. ආරවිනේ සුවය කියන්නේ මොකද්ද? යම් තැනක දුකක් නැද්ද? අන්න ඒකයි සුවය. ඕක නොදන්න නිසා චෛතසිකයෙන් විදින සුවයක් ලෝකයා හොයනවා අවිද්‍යාව නිගමනයට බැහැලා. ඔහු නියම සුවේ දකින්නේ. නියම සුවේ නම් මොකද්ද? යම් තැනක දුක හට ගන්නවාද යමකි. අන්නේ දුකට හේතුව හොයලා අන්නේක හට ගන්න ක්‍රමී ඉවත් වෙන එකයි. උතර මොකෙන් විදින සුවයක්ද ඒ කියන්නේ? විදින සුවේ නෙමෙයි. විදින සුවයෙන් පින්නන යමක් ඇත්නම් ඔය අසහනේ අසහනීයට කරනව තාවකාලික ප්‍රතිකර්ම වල ඇතුළේ වෙනස වෙයි තියන්නේ. ඒක වේදනා කියන චෛතසිකයෙන් සුඛ වේදනා කියන චෛතසිකයෙන් විදින සුවය. ඒ විදින සුව කියන්නේ ලෝකෙ තිබෙන්නා වූ මුලාවෙන් ගන්න නිගමන. එහෙනම් ඒවා නිසා හටගන්නේ ඒ සමග බැඳිලා තියෙන මහා දුක්ඛන්දරාව දැක්කහම මෙබඳු වන්නා වූ දෙයක් ගොඩ නැගුණාම තමයි ඒකට හේතු වෙන අසංකාරීත්වය මතුවෙන්නේ. එහෙනම් ලෝකෙ කියලා මොකද්ද මේ ගොඩනැගිලා තියෙන්නේ? ඔන්න අසහනකාරී මානසිකත්වයකින් ඒකේ ප්‍රතිකර්ම වශයෙන් ගන්න හදාගත්ත හේතුඵල ධර්ම කොටස. එනං ඒක තමයි ලෝකෙ මේ සුවේ කියලා හොයාගන්න ගත්ත එක ලෝකෙ කියලා ගොඩනැගිච්ච එක. මෙන්න මේ නිසා ලෝක සත්‍යයල මොකද වෙන්නේ? සැප හොය හොයා දුක් විඳිනවා. අසහනකාරී පිළීමක් ඇති වෙලා හිටන් පිළීමට තාවකාලික ප්‍රතිකර්මයක් ගත්තාම ආයි සැපයි කියලා හිතා ගන්නවා මුලාවේ. ඕක වේදනා චෛතසිකයත් එක්ක තියෙන සම්බන්ධයක්. එන මාර්ය ධර්මය අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයේ තිබෙනා වූ යම් දුක 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 සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය ගන්නේ ප්‍රඥා චෛතසිකයෙන්. වේදනා චෛතසිකයේ සම්බන්ධයක් නෙවෙයි ඒක තියෙන්නේ. ප්‍රඥා චෛතසිකයෙන් පෙන්වන්නේ යථාර්ථය පෙන්වලා දෙන එක. අන්න ප්‍රඥා චෛතසිකයට ගෝචර වෙනවා මොකද්ද? ලෝකයා විඳින දුක කියන්නේ මෙන්න මෙහෙම කණික ඥාන ගෝචර වෙනවා. ඒකේ දුක සැප කියන ලෝකයා විඳින්නා වූ විඳන ඒකේ නෑ. ඒකෙන් දකිනවා මධ්‍යස්ථව ඉඳලා බලනකොට ලෝකයා සැපයි කියලා මෙන්න මේවට කියනවා. සීතල සැපයි කියනවා, උෂ්ණේ සැපයි කියනවා. මේක බලනකොට මෙන්න මේ ඌනතාවය නිසා මෙයා සැප දැනෙනවා. එහෙනම් මොකද්ද ගොඩනැගුනේ? ඌනතාවයට හේතු වෙන්නා වූ જાතියක් ගොඩනගාගත්ත නිසා. පූර්ණ වෙනකන් අසහනයෙන් පිළිපෙළී ඒකේ හොය ප්‍රතිකර්ම හොයනවා. දුක් වේවි ගොඩනගෙනකොට දුක දුක්ඛයෙන් තමයි උපදින්නේ. ඒක තමයි ඌනතාවින් යුත්වන જાතිය. ඒ ඌනතාවය පූර්ණ කරගන්න හිතෙන් කයෙන් වචනේ වෙහෙසෙනවා විවිධ දේ කරගෙන. ඒකෙන් සංඛාර දුක්ඛයක් එනවා. විහෙස වේවි දුක් විඳින එක හිත හිත කිය කිය කර කර කරන දුක සංඛාර දුක්ඛයක් එනවා. එතකොට මොකද වෙන්නේ? හද හදා මට හරි කියපුවාම Tamanta හරියන විදිහටම නෙමෙයි යෝවා ඉන්නේ. විවිධාකාරන්නා විකෘතියට පත්ච්ච පරිණාමයන්ටපත් වෙනවා. වෙනස් වීම වෙනවා. මේ වෙනස් වීම මොනවද? තමන්ගේ කැමැත්තට අනුකූල වෙන ඒවා නෙමෙයි. විපරිණාම දුක්ඛයකින් පෙළෙනවා. ඕකෙන් පිළිපෙළි මොකද්ද කරන්නේ? අසහනීම් පෙළෙන ශරීරයට පුංචි පුංචි බෙහෙත් ප්‍රතිකාරම දෙනවා. ඕක තේරුම් ගන්නේ නැති තාක්කල් ඕක වටහා ගන්න බෑ. බැරි වෙන්න හේතුව මොකද? සමාධි හිතකට තමයි මේ සමභාවයට පත් වෙලා පිහිටන වෙලාවක් ඉන්නේ. හිත සමාධිගත වුණා කියන්නේ ඔන්නේ කියන අසහනකාරීත්වයෙන් මිදෙන චිත්ත මානසිකත්වයේ නිදහස් කරලා ගන්නකොට පංචකාම ආස්වාදයි කියන අදහසින් වෙන් වෙලා නිදහස් වෙලා කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න මේ චිත්ත සාන්තිය නිදහස් කරලා තිබ්බහම සමභාවයටපත් වෙනවා తాවකාලිකව. එතකොට කියනවා ධානයටපත් වුණා සමාධියටපත් වුණා. අනේ සමාධියටපත් වෙලා ඉන්න මොහොතේදී දැනෙන්න පටන් ගන්නවා පංචකාම ආස්වාදයේ පදේ හඹායන මානසිකත්වයේ වික්ෂිප්තයි. ඒ පංචකාමයන්ගෙන් ඇතිවන දාහයෙන් පෙළපුණ නිසානේ එහෙම වුනේ. ඒ පිළෙන මානසිකත්වයේ ඊපස්සේ දුවන්නේ නැතුව වෙන මොනවා කරන්නද සාහනිය හොයාගෙන. දැන් මේ ඇති වුනේ එහෙම පිළෙන தත්යේ නිදහස් වෙච්ච මානසිකත්වය. කායිකත්වයේ ඊට අහලා ගිහිලා ඊට සමාධියට හිටියා. කායික මානසික වශයෙන් දෙපැත්තෙන්ම සමාධියට අනුකූල නැගීමක් ආවා. දැන් මොකද වෙන්නේ? සමාධියේ ඉන්න තාක්කල් මනවලන රූප නැති අසහනයක් නැහැ. මනවලන ශබ්ද නැහැ කියන අසහනයක් නැහැ. එවන්දු ගන්ධ රස ස්පර්ශ නැහැ කියන අසහනයක් අහලකවත් නැහැ. මොකක් නිසාද? කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ලබලා තියෙන ස්වභාවයක් ඒක. අන්න සමභාවයේ හැටි. ඒකේ තියෙන සවිතක්ක සවිචාර. ඒ කියන්නේ අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පනාවක් ගොඩනැගිලා තියෙනවා ධර්මානුකූලව වැඩක් ඇති ලෝකේ දැකලා. මේ කාමයේ අසාරයි. විවිධ ක්‍රමවලින් දකිනවා බුදුරන් වහන්සේ දේශනා කළ මූල ධර්මයේ. බල්ලන්ට අහුවෙච්ච මස් කටුවාගේ මේ කාමය උපමා දීලා තියෙනවා විවිධාකාර උපමා. ඒ උපමා අනුකූලව කාමයන්ගේ ස්වභාවය බලන්න පුරුදු වෙන්න ඕනේ. කාමයෝ ගිනිහුලක් වාගේ ගිනි පෙනෙල්ලක් වාගේ නැත්නම් ගිනි අඟුරු ගොඩක් වාගේ විවිධාකාර උපමා දෙනවා. මනස දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා. කාමයන් කරා බැඳිලා ගිහිලා එකන් ඒ පැත්ත පිරුණාම, ඒ පැත්තේ ගොඩවල් ගොඩ ගහගත්තාම, කාමවස්තු ගොඩ ගහගත්තාම ඒ මොහොතේ පටන් දැවෙනවා තැවෙනවා. හරියට ගිරි අඟුරු වලට වැටිච්ච මනුස්සයා දැවෙනවා තැවෙනවා වාගේ. ඉතින් මෙයා මෙනී කියලා බලන්න ඕනේ. ඇයි මේ ලෝකේ මිනිස්සේ තාම මිනිස්සුන්ට හිංහිංසා කරලා තියෙන්නේ? ඇයි මේ භාර්යාවට මෙච්චර තලන්නේ ගහන්නේ? ඇයි ස්වාමිපුරුෂයාට මෙච්චර බනින්නේ හිංහිංසා කරන්නේ? ඔය දෙන දෙපොළක සම්බන්ධය නැතුව හිටියනම් ඔය ප්‍රශ්නේ එනවාද? නෑ, මොකක් නිසාද? ඒ මගේ මහත්ය, ඒ මගේ නෝන. ප්‍රශ්න දෙකක් හදාගෙන මම මගේ හදාගෙන මම වගේ මට ඕන හැටියට තියෙන්න ඉබේ. එක එකට ඕන හැටියට තියන්න පුළුවන්. දෙන්නගේම බලාපොරොත්තු ඒක. දැන් මොකද්ද වෙන්නේ? ඒ කාම වස්තුව මුල් කරගෙන තමන් බලාපොරොත්තු වෙනවා අසාහනීය සාහනය. ඒකේ දැඩිව බැඳෙනවා, හරි වටිනා දෙයක් හම්බ වුණා කියලා. ඒක කාටවත් දෙන්න නෑ බෑ. ඒක කාටවත් පොඩ්ඩක්වත් ඒ පැත්ත නැඹුරු වෙන්න දෙන්න දෙයක් බෑ. මගේම කරගන්න ඕන. මගේ වසඟීම පවත්වා ගන්න ඕන. ඒක වෙනස් වෙන්න දීලා බෑ. දැන් මොකද්ද වුනේ? අඟුරු වලකට පැන්නේ කාගේ පිච්චන්නේ කකුල් දෙකේ පතුල විතරයි. ඌ පතුල පිච්චිලා කෑ ගහනවා. දැන් මේ විවාහයටපත් වෙලා හිටන් ප්‍රශ්නය මතුවෙලා ආවොත් එහෙම ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි කොහෙද පිච්චන්නේ පතුල? නෙමෙයි මුළු ඉහමල ඔක්කොම පලඟ ඉහපට යන දෙපතුල දෙනවා පිච්චෙනවා. දැවිනවා තැවිනවා පූල්ලනවා. මට වැඩක් නැහැ මෙහෙම ඉඳලා. මේ ලැජ්ජාව වෙලා වැඩක් නැහැ. මගේ වත්ව මෙහෙම පැහැරගත්තා නම් මගේ කියමට මේ භාර්යාව මගේ කියමට නැත්නම් ස්වාමි පුරුෂයා මගේ කියමට නැත්නම් විරුද්ධ නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා දැවිලා තේලා වහවිලා වැරින්නේ මොකක් නිසාද? ගිනට වැන්න පතුල විතරක් පිච්චෙනවා එච්චරයි. නමුත් මේක මුළු වැකම පිච්චෙනවා. ඇතුළ පිට දෙකම ගතක් දැවෙනවා, හිතක් දැවෙනවා. අසක් මුල්ලක් නැහැ. එනම් කාමියෝ දාහසහගතයි කිව්වේ මේකයි දන්නේ. හැබැයි ඒ ආස්වාද දින එකක් බලාගින්නේ ගියේ. ওই 10ක් එන බලාගින්න 10ක් ගන්න බලාගින්න වැන්දේ කසාද වැන්දින්නේ නැ, ගිනක් තියාගත්තේ නැ. සුන්දර ලෝකයක් බලාපොරොත්තු වෙමයි මේවා ගිනක් තියාගත්තේ එකතු කරගත්තේ. එහෙනම් ඇයි ගහමරා ගන්න? ඇයි රණ්ඩු වෙන්නේ? ඇයි දෙවෙන්නේ? ඇයි වහබොන්නේ? ඇයි අඬන්නේ හැබැයින්නේ? බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. එනි ඒක කල්තියා දැනගත්තා නම් එහෙම මොකද යන්න තීරණි? බලාපොරොත්තු සුන්දර ලෝකයක්, සුඛාස්වාදයක් ලැබෙන්නේ ගිනි ගොඩක් දුකක්. කල්තියාවක දැනගත්තා නම් එහෙම බලාපොරොත්තු වෙන නිකම් මහක් කියලා යනවා. අන්න එහෙම බුදු දහමත් වලින් බලා ගන්න ක්‍රම තියෙනවා. මේ කාම වස්තු කියන්නේ මලක් වාගේ, කාම වස්තු උලක් වාගේ ඇනෙනවා. ඒවැ ස්වභාවයේ කාම වතු ගිනි ගොඩක් වාගේ, කාම වතු අසූචියක් වාගේ විවිධ ක්‍රමවලින් උපමා පෙන්නලා ඒ උපමා උපමේ සංසන්දනය කියලා බලන්න පෙන්නලා තියෙනවා. කාමියන්ගේ හැටි බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. මේ ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ හේතුව උඩයි එහෙම කියන්නේ කියලා මේවා කියනකොට කියනකොට තමයි කාමියන්ගේ යථාර්ථය පේන්න පටන් ගන්න. මේ ආස්වාද මාත්‍රයක් කියලා බසාණී ගොඩනැගින් දෙයක් බලාපොරොත්තු වෙයි. ඒක මම කරගන්න මගේ කරගන්න ගිහිලා බැරි වුණාම ඇති වෙන ආදීනවේ දකින්න පටන් ගත්තාම අවිකේ අවසානේ මොකද්ද? මෙහෙම දඟලලා දඟලලා හැකලා අවසානේ මොකද්ද? හොග්ගල පණ ගියා ඉවරයි. දැන් ආයි කොහෙන් හම්බෙන්නේ? පදපදා ඉන්නවා. ලබන ආත්මෙත් අපි දෙන්නා එකට. එහෙමත් පතනා ඉන්නවා. හැබැයි එකිනෙක කරන්නේ බලු වැඩ, එකිනෙක කරන්නේ ගොන් වැඩ. බලු වැඩ කරලා ඉතින් බැල්ලියක් වාගේ වැඩ කරපු එකනයි බැල්ලි බලු සංකාරිය වැඩිලා ගිහිල්ලා බලු ජාතියේ බැල්ලියක් වෙලා උපදිනවා. ගොන් වැඩ කර කර ඉලා ගිහිල්ලා ඒ සංකාරිය වැඩිලා ගිහිල්ලා තව හරි ගොනෙක් වෙලා උපදිනවා පිරිමියා. දැන් ලබනාත් මේක දෙන්නේ හිටව දැන් බැල්ල කවුද එකතු වෙන්නේ? බැල්ලි ගුණා එකතු නැහැ. හරියයිද? පැතුම මෙන්න මේ වගේ කිසිම හේතුවක් ඵලයක් දකින්න නැති පැතුම් වලින් මුලා පැතුම් වලින් ලෝකයා පිරීලා මුලා බලාපොරොත්තු වලින් ලෝකයා පිරීලා අනේ මට මෙහෙම ඇත්නම් අර එහෙම ඇත්නම් මෙහෙම ආස්වාද විඳින්න ඇත්නම් මෙහෙම ලෝකයක් ඇත්නම් සිද්ධ වෙන්නේ නැති හේතු බලනුව තමන්ගේ මානසිකත්වය අනුව කායිකත්වය අනුව සිද්ධ වෙන්නේ හේතු නැති දේවල් පතනවා මේ ලෝකයාගේ හැටි අවිද්‍යාවේ පැතුම් වල හැටි මෙන්න මේ පතපතා ඒව නැතුවම අසහනීය පිළිනවා පැතුමක් පතාගත්තී ඇත්ත දැකලා නම් නෙමෙයි ඇත්ත දැකනම් පැතුම් පතන අහලක ඉන්නේ නැහැ මොන පැතුම්ද ඇත්ත දැකේ නැති අවිද්‍යාව නිසාම පතනවා නම් අසහනකාරී ලෝකයක්ම ගොඩ නැගෙනවා ගොඩ නැගිච්ච පටන් තැන් පටන් මොකද්ද වෙන්නේ දුක්ඛ දුක්ඛය ඔහු වට කරලා ඊට පස්සේ අසහනයේ පිළිතුරු තමයි තැන් පටන් හොයන්නේ ජාතිය ගොඩ නගාගෙන අසහනයේ පිළිතුරු මිසක් සහනයේ පිළිතුරු කොහෙද තියෙන්නේ අපි හිතා ඉන්නවා එහෙම එකක් අවිද්‍යාව නිගමනයේක මෙහෙම කළොත් මට සහනයක් එනවා මේ සහනීයට මාර්ගය කියලා ගන්නවා අරගෙන ඉඳලා ධනසිටි විදි ඔක්කොම කියලා ගන්න පටන් ගන්නවා මට හරි ගියා කියලා හිතා ඉන්නවා මොකද්ද වෙලා තියෙන්නේ තමන්ගේ අසහනයේ පුංචි පිළිතුරක් තාවකාලික සහනීයට හම්බුණා නම් හරි කියලා හිතා ඉන්නවා නමුත් ඒකෙත් අසහනකාරීත්වයෙන් පිරිච්ච ගුණ ගොඩක්මයි ඒ තියෙන්නේ කවදාවත් ලෝකේ අසහනයකින් බේරෙන්න සහනය ලෝකයේ ඇතුලේ හොයන්න ගියාම අවිද්‍යාවේ නිගමනයක් දෙනවා ඒක හරි කියලා. නමුත් සිද්ධ වුණේ මොකද්ද? තවත් කිනි ගොඩක් කලාව වැටෙන එකයි. ඕකට කියනවා නොදන්න කමට වඳුරා මොකද කරන්නේ? වඳුරන් අල්ලගෙන මරාගෙන කණ්ඩෝන මිනිසෙයා. එක්තරා ලාටුවක් හදලා හිටන් මොකක් හරි ගලක හරි ලෑල්ලක හරි ඕක අලවා තියෙනවා. වඳුරාගේ පුරුද්ද කවදාවත් බෑ මොකක් හරි දුනොත් ඒක ඇඟිලි ගහලා බලන්න ඕන. ඕක ඇඟිලි ගහලා බලන්න ගිලට ඇඟිල්ල තිබ්බහම ඇලෙනවා. දන්නේ නැහැ දඟලු අතම ඇලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඌ ඒකෙන් බේරෙන්න වෙන ක්‍රමයක් දන්නේ නැහැ ඊළඟ අත දීලා අදිනවා. අත් දෙකම ඇලෙනවා. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? කකුල තියන්න බලනවා ඇදලා ගන්න අත් දෙක අදින්න. කකුලත් ඇලෙනවා. අනික් කකුලත් එවහම අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම වෙනවම වෙන තියෙන හොම්බයි නඟුටයි විතරයි. හොම්බක් තියලා හිටන් බලනවා අත් දෙකයි කකුල් දෙකයි ගලවා ගන්න ඒකත් ඇලෙනවා. නඟුරත් එහාට මෙහාට වන්නේ ඒකත් අල්ලාටු යන්නට පස්සේ මූට හිල්ලෙන්න බෑ. හය පොළොම ඇලුනා. හය පොළොකින් ඇලුනට පස්සේ මොකද කරන්නේ? වඳුර මරණ එකයි දින බොහෝම සන්තෝෂයෙන් හිනා වෙලා කිසි බයක් සැකක් නැතුව හොඳට තල්ලා වඳුර මරලා ඉවිල්ලා මස් කරගෙන යනවා. ඕනෙ එකක් කරගන්න වඳුරාට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේ මේ මනස හැම පැත්තක්ම හොය හොයා පරීක්ෂණ කර කර රස හොයන්න යන මනස හරියට වඳුරා වාගේ. මේ වඳුරාගේ අංග 6ක් තියෙනවා. අර අත් දෙකයි කකුල් දෙකයි හොම්බයි නගුටයි වාගේ වෙනවාද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 6 පොලක් තියෙනවා. ආස්වාද හොයන්න හදාගත්තා. අඳු 6 ඕකයි. මනස නැමිති වඳුරාගේ අඩු හය දික් කරගෙන යන්නේ ওই ඩිගට. ඕක තමයි ඇද් දෙක කන් දෙක නාහී දිව කය මන කිවි. ওই ඩිගේ තමයි අලව ගන්න යන්නේ හැමතැනම. ගියාට පස්සේ මොකද වෙන්නේ? කාමී නැමිති වඳුරු ලාටුවට ඇලෙනවා. දන්නේ නැහැ ඒක එහෙම ලාටුවක් බව. ගලව ගන්න නම් බෑ. ලාටුවක හැටි කොහොමද කොච්චර අමාරුද? අර ඉස්සෙල්ලා වඳුරු ලාටුව දුන්නේ උපමාවකට. ලෝකේ ද්‍රව්‍ය වස්තු වලින් හැදිච්ච ලාටුව ඕන තරම් ඇති. තමන්ට ගලවගන්න වෙන අනේ වරින් මම පොඩි උදව්වක් කරපන්කෝ මගේ අත ගලවා දියන්කෝ කියලා හරි කමක් නැහැ. විවිධාකාර බේතකින් රසායනිකින් හරි ගලවගන්න ක්‍රමයක් හදන්නේ එහෙමත් බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි තව එකක් තියෙනවා ලාටුව. ඉත්‍රියට ගැලෙනා පුරුෂයා ලාටුවක් වාගේ. පුරුෂයා කෙරෙහි ඉත්‍රිය බැඳෙනා ලාටුවක් වාගේ. දරුව කරෙහි මව බැඳෙනවා පියා බැඳෙනවා ලාටුවක් වාද. ඊට පස්සේ ප්‍රශ්න එනකොට දුක එනවා ගිනි එනවා කිලවරක් නැහැ. අඬනවා හැපෙනවා. මොන කරදරයක්ද මට උනේ? මගේ නිදහස මට සම්පූර්ණ නැතුව ගියා. ඉතින් මට වැඩක් නැහැ ජීවත් වෙලා මොනවා කරන්නද මේ පැටවුන්ගේ මූණ බලලා. වහවනවා මම නැහැ නම් මුන් හිඳ ඉකන් ඉන්නවා. ඵලයන් කොදාලා? අල්ලගෙන ඉන්නේ බෙදලා ඉන්නේ. මනුස්සයෙක් ගහන මට මුගේ ඇහැට පේන තේ නිද දිලා කොච්චර හොඳ. ඉතින් ඵලයන් කවුරුත් අල්ලලා ඉන්නේ. මේ රට ඉඩමයිද? බෑනේ පා යන්න මොනවා කිව්වත් මේ ගෑණි අඬනවා දුක් වෙනවා මට බැන බැන හිටියද ඒතර මට හරියට උණු වෙනවා ඒක ඉඳලා දාලා යන්න ගියට ආපහු වෙන්න හිතෙනවා මතක් වෙනවා පොඩි වැටියා ගැන දාලා යන්න බෑනේ පා දුක් විඳ ඉඳ ඉන්න මොනවා කරන්නද ලාටුවේ තරම කොච්චරද මේ තමයි කාම ලාටු වල හැටි කාමී කියන්නේ ස්පර්ශ කාමී විතරක් ලිංගික කාමී විතරක් නෙමෙයි ඔය ඔක්කොම පංචකාමී කොටස් පංචකාමීද ලෝක සත්‍යය ඇයිලා මනසින් ඔක්කොරම එකතු වෙලා වැඳිලා ඇලිනවා හයවෙනි ලාටුවේ මනස අලවා ගත්තාම දීසියෙන් ගලවන්න බෑ ඒ විලහනේ පේන්නේ ඒකේ සියලුම ප්‍රියමනාප කියලා අසහනින් ඉන්න සාවකාලික ප්‍රතිකර්ම සුඛයේ ගෙන දෙන ඒවා හිතයින් එහෙමයි එන සුව හොයන්න උතරින් බෑ ඒවා ලබාගෙන සුව හොයන්නත් බෑ ඒවා අත්හැරනවා කියන්නේ මේ සුව හොයන්නේ මොනවැන්ද ප්‍රඥාවෙන් දකින්න ඕනේ වඳුරු ලාටු වගේ සමාන වෙන පංචකාමියන්ගේ ස්වභාවය මෙහෙම ගින්න කාමියෝ ආස්වාද දෙනවා රවට්ටනවා නමුත් මෙහි ස්වභාවය මෙහෙම ගින්න මේක ධර්මානුකූලව තේරුම් ගත්තට පස්සේ ඔහු ලකිනවා එහෙනම් සැපයි කියන්නේ දුකකට නේද සැපයි කියන්නේ ගින්නකටනේ අන්න දැක්කදාට ඔහු දැක්ක එකක් දකිනවා මොකද්ද විදින සැප ඉක්මවා ගිහිල්ලා සැනසුම ලබන්න නම් ඔය ගිනි ගෙන්නා වූ කාමයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කාමයන්ගෙන් නිදහස් වුණොත් කාමගින්නෙන් නිදහස් වෙ හැම්බෙලා එහෙනම් මොකද්ද විඳින එක නෙමෙයි විදිනකින් අහක් වීමේ සුවේ අන්නේ ධාර දකින්න නිවන් සුවේ මෙන්න මේ නිවන් සුවේ කියන එක දැක්ක දාට සෝතාපන්නයි එහෙනම් එදාට මොකද්ද ඔහු දැක්කේ ලෝකයා ඉතර කාලයක් දැක්කේ නැති කාම සුවේ දුකයි කියලා දැක්කා සැප දුකයි කියලා දැක්කහම දුක්ඛම් බයත් තියෙන බයාර්ථයෙන් දැක්කේ ආස්වාදාර්ථයෙන් එහෙම නෙවෙයි වෙනස දකින්න ඕනේ ආස්වාදාර්ථයෙන් නම් මොකක් දකින්න අර තාවකාලික ආස්වාදී ආස්වාදයක් හැටියෙනු පේනවා ඒකෙන් නෙමෙයි දුක දකින්න ආර්ය දුක දකින්නේ ඔය මරවුගුල් වල හැටි දැකලා මේවා තමයි දුකට මුල මේවා තමයි අසහනිය පස්සේ යන්න සහනිය කියලා හිතාගත්තේ අසහනියේ පෙළෙන වැඩ කරන ප්‍රතිකර්ම වල තාවකාලික වෙනස සුවයි කියලා නිගමනය කරගත්තේ අවිද්‍යාවේ ඔව් හිතුවේ නැහැ මේකෙන් සමතුලිත වෙලා තිබුණා නම් මට මෙහෙම අසහනියක් නැහෙනි එහෙනම් සුවයි කියලා හොයා යන්න හමා යන්න දෙයක් ඉතුරු වෙලා නැහෙනි රෝගී කියලා දකින්නේ අන සමතුලිත භාවයේ සමාධිය ලැබෙන කෙනාට පේනවා සමාධියට කාමයෝ විසයි කාමයෝ දාහ සහිතයි සමාධිය ඒවත් ප්‍රතික්ෂේප කරපු එක සමාධිය වැඩිච්ච කෙනාට තේරෙනවා කාමයෝ විරුද්ධයි කාමච්ඡන්දේ විරුද්ධ ධර්මයක් ව්‍යාපාදී මීට විරුද්ධ ධර්මයක් ඒ සමාධිය ලැබිච්ච කෙනාට දැනෙන හැටි මගේ ජීවිතේ විනාශේලා ගියා කවන්නේ මට අනුන්ට වයින්ද බෑ මට වහ දීලා බැලුවත් කරන්න දෙයක් නැහැ මට අනුන්ට හිංසා කරන්න බෑ වෙන එකක් වෙච්චා හිනහ වෙලා මට වහ දීලා ගියා කමක් නැහැ මං කැමති නම් රණ්ඩු වෙන්න තරහ වෙන්න අන්න එක්තරා සමාධියක හැටි මොන විදිහේ මට හිඟි හිංසා කරත් කමන්නේ මං ඔක්කොම ඉඳ ගන්නවා මට ඒවට විරුද්ධව ගැටෙන කීට වඩා දුකක් 10ක් ගැටීමේ ආදීනෝ දැක්කහම ගැටෙන්න හිතෙන්නේ නැහැ මොන විදිහේ වරදක් දැක්කත් මහ වදයක් වෙනවා ගැටෙන එක ඇලෙන්න හිතෙන්නේ නැහැ මොන විදිහේ ආස්වාදයක් දෙනවා කිව්වත් මොන තරම් ගින්නත් මොන තරම් කුණු ගොඩක්ද කියලා දකින්නවා ඒකේ සහනිය නැහැ ඒක වික්ෂිප්තයි කියලා දකින්නවා අන්නේ දකින්නට මොකද එන්නේ සමාධි හිත වැටෙනවම නොහොම එකක් එනවා. ලබුදිරාණන් වහන්සේ දේශනා කළා මානිනී ඇත්ත දකින්න සමාධිය වැඩපල්ලා. සමාධිය වැඩුව කෙනාට ඥානීය පහළ වෙනවා. ඒ සමාධි හිතට ඇත්ත වෙනවා. අසමාහිතේ හිතට සමාධියෙන් තොර හිතට ඇත්ත වෙන්නේ නැහැ. සමාධියෙන් තොර හිතක් ඇත්නම් අවිද්‍යාවෙන් කොට නැගිච්ච හිතට ඇත්ත වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් වත්‍යා මානසිකත්වයක් එන්න නම් සමාධි මානසිකත්වයකින් යුතුව වන්නොත් ප්‍රඥාව පහළ වෙනවා එතන. ඒ සමාධි හිතර ගොඩනැගිලා දියුණු වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ඉතින් අන්නේ ප්‍රඥාවෙන් බලන්න ඕනේ එතන 15 වෙච්ච කෙනෙක් තමයි බලන්න ඕනේ. සැපයි කියන මොහොතක් ආවොත් ආවි දුක් ගින්නක් නේ. ඒක දකින්න ඕනේ. දැන් විවිධ උපමා වලින් මේ ටික පෙන්නනවා. අපි හිතමු යම් කිසි දෙයක් මෙහෙම තියෙනවා. අපි හිත පිනවන පුද්ගලයෝ ඉන්නවා. හිත පිනවන පුද්ගලයෝ අපිට ප්‍රියමනාපයෙන් ඉන්නවා කියලා අපි පංචකාම ආස්වාදී ගැති වෙච්ච නැඹුරු වෙච්ච කෙනෙකුට ඒ පංචකාමයේ හේතුකාරක වන්නා වූ අරමුණු වෙනකොට ප්‍රියමනාපයක් දැනෙනවා. අභීතම ඔහුගේ දිවෙන දීපොල ආදිය සූරාගෙන කාලා ඔහුව මරලා දාලා යන්නේ යම්කිසි පිරිසක් එනවා ඔහුගේ බලාපොරොත්තුට අනුකූල පිරිසක් වශයෙන්. ඔහුට ප්‍රියමනාප පිරිසක් වශයෙන් එන්න ඕනේ ඔහු ළඟට එන්න. නැත්නම් ඔහුට විනහිංකි කරන්න බෑ. ඒකින්ද එක්තරා පිරිසක් කල්පනා කරනවා ඔහු මොනවටද කැමති. ඔහු මෙන්න මේ බඳු පිරිස් වලට කැමති. ඔහු මෙන්න මේ බඳු අදහස් වලට කැමති. අන්නේම උපක්‍රමයෙන් හොයාගෙන එබඳු පිරිස් හැටියට ඔහුට බලාපොරොත්තු වෙන අදහස් දෙවන හැටියට ඔහුව විනාශ කරන්න පිරිසක් එනවා. ඔහු සතු සම්පත්තිය පැහැර ගන්න ඔහුව වනසලා දාලා හිමිකම ලබා ගන්න පිරිසක් ඇවිදilla. ඔය විදිහට එන නමුත් ඔහු ඒක දන්නේ නැත්නම් මොකද හිතන්නේ? ඔය විතරක් මගේ හොඳ කාලයක් මම හොයන්න බලන්න මහන්සි වෙන ඉස්සෙල්ලම මා ප්‍රියමනාප කරන වස්තු මට ලඟුණා. දැන් ඔහු ඒ ඇසුරු කරන්නේ බොහොම සතුටින්. ඒ ඇසුරු කරනකොට ඔහුට දුකක් තේරෙන්නේ නැහැ. අන්න එනවා මම ප්‍රියමනාප කරන එක වස්තුව. ඇහැට එනකොටම සතුටුයි. ඇහැට පේනකොට මම සන්තෝසයි. ප්‍රියමනාපයි. ඔන්න අරන් ඉන්නේ මම ප්‍රියමනාප කෑම. ඔය කතා කරන්නේ මට ඕන විදිහ අදහස්. ඊට අනුකූලයි. මම ප්‍රිය කරන ජාතියේ හිනාවක ඉන්නේ හිනාවේ ඉන්නේ. ඒකත් දන්නවා. බලන බලන පැත්තේ ප්‍රියමනාපයෙන් පේනවා. ඔහු දන්නේ නැහැ ඔහුට අටවා තියෙන උගුල. මේ මොකටද ආවේ? මොගේ හිත වසඟ කරලා. මොගේ තිබිච්ච මුළු විශාල දීපලක් තිබෙන පුද්ගලයෙක් නා. අන්න ඒ ටික කඩාවඩා ගන්න උපක්‍රමශීලීව බිනිසක් මොහු රවට්ටලා ඇවිදිලා ඉන්නේ ඒක. අර හැමදේම කරලා ඉවරලා හිටන් මොකද කරන්නේ? මොහුගේ සම්පත්තිය අරගෙන මොහුට වහ ටිකක් දීලා මරලා දාලා යන්න ඇවිදින් ඉන්නේ. දැන් මොහු ඒක දන්නේ නැත්නම් මොහු හිතන්නේ මොකද්ද? එනවා දකින්නට සතුටුයි ප්‍රියමනාපයි. කතා කරනට සතුටුයි ප්‍රියමනාපයි. කණ්ඩ බොල්ල දෙනකොට සතුටුයි ප්‍රියමනාපයි. ඔහුට ඕන ඕනේ වමේ හම්බ වෙන්නේ කියලා. කවදා හරි දැනගන්නවා. එක දවසක යම් දවසක දැනගන්නවා. මේ මං සතුරු කරන්න ඇවිදිලා ඉන්න පිරිස ඇවිදිලා ඉන්නේ මෙන්න මේ මාසතු සම්පත්තිය දැහැගෙන මාව උපක්‍රමශීලීව මරලා දාලා කුමාත්‍රණයක් වශයෙන් මරලා දාලා පැනලා යන්නයි. දැනගත්තා නම් එහෙම යම් දවසක ලොකු ප්‍රඥාවක් ඊළඟට එනවා. මොකද්ද? අර හිනා වෙලා වෙනදා එන පිරිස එහෙමම එනවා. හැබැයි දැන් වෙනදාට වඩා අමුත්තා දැකලා තියෙනවා. ඒ පිරිස ඉන්නේ ඇයි කියන එක දැන් දැකලා තියෙනවා. එහෙමනම් මොකක් වෙනවද? අපත්‍ය යන ගිරිඟුරු ටිකක් අද එනවා. දැන් මොකද කරන්නේ? මම මේකෙන් බේරෙන්නේ කොහොමද? අදහස් වෙනස් වෙලා හිනහ වෙලා කතා කරනවා. මොකද කරන්නේ? ඒ කතාව දැන් ප්‍රියමනාප නැහැනේ. වෙනසක් ඇති වෙලා. ඔය හිනහ වෙලා කතා කරන්නේ මගේ හිතාරේන මට වහදෙන්නේ. ඔහු ඒකත් දන්නවනේ. ඔය හිනාව ඔහුට ප්‍රිය නැතුව යනවා. ඒතර නිගමනයක් කරනවා. මෙච්චර කාලෙ ඇවිදින් තියෙන්නේ මුන් මගේ මිතුරෝ කියලා හිටියට මුන් හතුරෝනි. මෙන්න මේ තීරණය ආවට පස්සේ යාගෙන් අහනවා. ඔය කාරණේ දැනගන්න ඉස්සෙල්ලා ඔබ මිතුරෝ කියලා විශ්වාස කරපු මේ පිරිස ඒ කාලේ මිතුරෝද? දැන් දෙනවා නිගමනයක්. නෑ ඒ කාලෙත් මුන් හතුරෝමනි. මම මිතුරෝ කියලා හිතා හිටියට මුන් හතුරු. මෙන්න මේ බුදුරජාණන් වහන්සේමයි මේ උපමාව දෙන්නේ. දීලා පෙන්නනවා. මෙන්න මේ වාගේ පංචස්කන්ධේ නැමැති මිතුරා වාගේ එනවා හතුරේ. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ. මෙන්න මේ ස්කන්ධ පහකින් හැදිලා තියෙනවා ලෝක සත්‍යයන් ප්‍රියමනාපයෙන් ඉනේවා. ඌ ඇත්ත දැක්කේ නැති නිසා හිතනවා. අවිද්‍යාවේ නිගමනයේ මේවා කොච්චර ප්‍රියමනාපද රසාස්වාද? මේවා තුල තමයි ප්‍රියමනාපේ තියෙන්නේ. මේ තුල තමයි රසාස්වාදේ තියෙන්නේ කියලා. යථා ධර්මයේ තුලින් අනන්ත සංසාරයේ පටන්ගෙන විඳ ධර්මයක් දුක් විඳා සවට්ටපු ධර්මයක් හැවැට්ටුවා. මේවා කරලා තියෙන්නේ කවුද? මෙන්න මේ පංචස්කන්ධය කියන පස් දෙනානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එකතු වෙච්ච පස් දෙනා තමයි මේ කරලා තියෙන්නේ. ඕක හරියට දැක්කනම් ඉදාට දකින්නවා. මේ මිතුරු වෙසින් ඇවිදින් තියෙන හතුරෝනේ. දැන් ඉදාට මොකද කරන්නේ? අර මිතුරු වෙසින් ආපු මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදත් ගිරක් දෙනවා. ගිරක් දුන්නාම ගන්නවා තීරණය. මොකද තීරණය? දැන් හතුරුන්ගේ හතුරු වැඩ මට කොහොමද ප්‍රිය වෙන්නේ? අන්න ඉදාට පංචකාමියෝ ගිනි කියලා දකින්නවා. දැක්කට පස්සේ පංචකාමියන්ගෙන් උකට හතුරුකමක් පේනවා මිසක් ඔහුට සුවයක් ගෙන දෙන මිතුරුකමක් පේන්නේ නැති වෙනවා දහම් දැකලා. අන්න ධර්මඥානී විද්‍යාවේ තීරණේ ආවට පස්සේ ඔහු දකින්නවා සුවේ තියෙන උතර නෙමෙයි. සුව හැටියට ආපු මාර්යෝ ඒ තියෙන්නේ. සුවේ තියෙන්නේ යම් තැනක රූප නැද්ද, වේදනා නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද? අන්න එතන දුක නැහැ. සැප වශයෙන් ආපු ගිනිගොඩවල් එතන නැහැ. එහෙනම් මෙච්චර කාල සැප නෙමෙයි ඇවිදින් තියෙන්නේ. දුක ගොඩක් දුක් ඉන්න. ඔක ධර්මානුකූල ওই ටික දකින්නයි ඕනකම තියෙන්නේ. ඊට පස්සේ අමුතුවෙන් මිදෙන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔහු ওই ධර්මයේ දැක්ක ගමන් ඉදිරි ටික ඔක්කොම සම්පූර්ණයි. දුකෙන් මිදෙන හැටි. ඊට පස්සේ කවදාවත් මලවලන රූපයකින් ඔහු රවට්ටන්න බෑ. ඔහු දකින්නවා මලවලන රූපයක් විදිහට ගින්නක් ලං වෙනවා. මීරි නාදයකින් රවට්ටන්න බෑ. ගින්නක් විසදයක් ලං වෙනවා. ගන්ධයකින් ඔහු ආග්‍රහණය කරන ගන්ධයකින් රවට්ටන්න බෑ. අසාර වන්නා වූ හිස්තියක් ලං වෙනවා. මලවලන රසයක් දිහා රවට්ටන්න බෑ. මහා ගිනි ගොඩකට ඇදලා දැමිලා ලං වෙනවා. ස්පර්ශයක් දිහා රවට්ටන්න බෑ. ගිනි අඟුරු කොට දමන වාගේ මේ ගිනි අඟුරු ගොඩක් වාගේ මෙන්න මෙහෙම දකින්නවා. දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඔය පහින් සුද්ධ මානසිකත්වයක් යථාර්ථයෙන් ඇති වෙනකොට අත්තරීමේ නොවැල් මේ මිදීමේ ස්වභාවයක් ඇතිවෙන දකින්නවා. ලෝකේ විඳින සුව තිබුණා. ඒවා සුව හැටියට ආවේ අසහන දුක් ගිනි. දැන් මොකද වෙන්නේ? ඒකෙන් මිදුණා. දැන් නිදහස්නේ. අන්න නිදහස් නිවන්සුවේ දැක්කහම එච්චරකා සුවයි කියලා දැක්කේ නැති එකක් දැන් සුවයි කියලා දකිනවා. හැබැයි ලෝකේ තියෙන එකක් නෙවෙයි. ලෝකෝත්තර සුවයි කියෝකට. මෙන්න මේක දැක්ක කෙනා දකිනවා දුක්ඛ ආර්ය සත්‍යය. එතකොට තමයි ඔහුට පේන්නේ මොහොතක් පාසා සැපයි සැපයි කියලා විඳින එකේ දුක. එතකන් දකින්නේ. ඉතින් ආර්ය සත්‍යය තුලින් දුක්ඛ ආර්ය සත්‍යය දකින්න ඕනේ. අවිද්‍යාවේ නිගමනයේ ඉඳ තර්කවාද කළා දුක හොයන්න බෑ. දුක සම්බුදේ හොයන්න බෑ. අවිද්‍යාවේ නිගමනයේට ගෝචර දෙයකුත් නෙමෙයි චතුරාර්ය සත්‍යය. ලෝකෝත්තර ප්‍රඥාව මතු කර ගන්නවා. ඒ දහම් ඇසුරෙන් අන්නේ ලෝකෝත්තර ප්‍රඥාව දකින්නා වූ චතුරාර්ය සත්‍යයක් තියෙනවා. ලෝකයා සැපයි සැපයි කියන සියල්ලම දුක්ගොලේ. ඒ ප්‍රඥාව මතුන පේනවා සැපයි කියන එක දුක්ගොඩක් වශයෙන්. ලෝකේ දුකයි කියන එක මහා උල කෑනවා වගේ උල්ගොඩක් වශයෙන්. ලෝකයා උපේක්ෂාවයි කියන එක කිසිම හරයක් නැති නිසිදයක් නෙමෙයි, පරිහරණය සුසු දෙයක් නෙමෙයි. ඒකත් තාවකාලිකව හැවටිල්ලක් විතරයි කියලා දකිනවා. දකිනකොට මේ ආස්වාද තුනේ විඳන ආස්වාද තුනේ වෙන් වෙනවා. ඒකේ වෙන් වුණාම දකිනවා යම් සැපයි කියන යම් කිසි ලෝක සම්මතියේ සැපක් ආවනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. අන්න දකිනවා ඉදම් පත්‍යේතාවේ පටිච්චසමුප්පාදි දකින්න ඉතල දකින්න එක. ඉදම් පත්‍යේතාවේ මොකද්ද? සැප යන නමක් අපිට දැනුණා නම්, ස්වභාවයක් දැනුණා නම්, ඒ සැප වින්දනය ආවේ ඊට හේතු වෙන ස්පර්ශයකින්. පස්සපච්චය වේදනා කියන සිද්ධාන්තය ඉක්මෝලා සැපයි කියලා මේ ලෝක සම්මතිය ගන්න කිසියක් ඉන්නේ. දුකයි කියලා යම් කිසි දෙයක් ආව නම් ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දුකට හේතු වෙන ස්පර්ශයකින් දුක දැවුණා ලෝක සම්මතිය. මධ්‍යස්ථායි උපේක්ෂා සහගතකින් යම් ස්පර්ශයක් දැවුණා නම් ඒකට හේතු වෙන ස්පර්ශයෙන් ඒ වින්දනේ දැවුණේ. එන පස්සපත්‍ය වේදනා කියන සිද්ධාන්තය උතල සිද්ධ වුණා මිස වෙන එකකින් සිද්ධ වුණේ නැහැ. එනම් මේ සැප දුක් පේසාගෙන මේ ඔක්කොම අල්ලන්න හරවත් එකක් නෙමෙයි කියලා දැනගෙන ඔතනින් මිදලා ගියා නම් වේතනා නිරෝධුණා එතනම. එනම් මේ ස්පර්ශපතේ හවායන මානසිකත්වයෙන් අතල වුණා. දැන් පරිත්තහම පන්නෝ දෙපැත්තක් කරුණා බලාගෙන ගිය හැකි. මැදින් පටන්ගෙන අවසානයේ දක්වා නිදහස් වෙන හැටි බලන්න ඕන නම් පුළුවන්. ප්‍රඥා ධම්ම මාර්ගයේ කොහොමද මේ වේදනාව නිරෝධ වුණාම තෘෂ්ණාව නිරෝධයි. වේදනාව නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි. ආයි උපාදානෙ පිහිටන්නේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධ නම් භවේ නිරෝධයි. ඒක හටගන්නේ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධ නම් ජාති නිරෝධයි. නැවත ජාති හටගන්නේ නැහැ. ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පායස නිරුද්ධාන්ති. ඒකේ නිදහස. මෙන්න ඵලයේ පිළිබඳව දැකලා ප්‍රඥාවෙන් ගන්න නිගමනේ පරිත්තහමපන්න ධර්මයේ තුල. ප්‍රත්‍ය දකින්න. ඉදප්පච්චේතාවේ දකින්න හැටි. අනිත් පැත්තට තුන දැක් ගන්න පුළුවන්. අනුලෝම ප්‍රතිලෝම දෙකෙම. දැන් කොහෙන්ද යන්නේ අනිත් පැත්ත වලාගේ? මේ ස්පර්ශයේ කුමක් නිසාද? සලආයතන නිසා. මගේ ස්පර්ශය ගැන බලාපොරොත්තුවක් නැත්නම් මට සලආයතන ගැන මොන බලාපොරොත්තුවක්ද? ස්පර්ශය ඇති ඇයිද? ස්පර්ශය ඕන නිසා සලආයතන පස්සේ හඹා ගියේ. මට දැන් ඒකේ වැඩක් නැහැ. එන සලආයතන මොකේකින්ද හටගත්තේ? නාම රූප වත්තේ. මට සලආයතන වලින් වැඩක් නැහැ නං. නාම රූපයන්ගෙන් මට ඇති වැඩකුත් නැහැ. මොකද සලආයතන හටගන්නේ නාම රූප නිසා. ඊව වැඩක් නැහැ කියලා දැකලා ඉවර නම් මට නාම රූපයන් ඇති වැඩක් නැහැ. සලආයතන වැඩකුත් නැහැ. ස්පර්ශ වැඩකුත් නැහැ. වේදනා වැඩකුත් නැහැ. අනේ අයින් කරලා ගියා. එහෙනම් මේ සලආයතන මොකක් නිසාද හටගන්නේ? අර නාම රූප නිසා. ඊළ නාම රූප හරයක් ඇති දෙයක් නෙවෙයි. ඒකෙන් හටගත්තා නම් සලආයතන, ඒකෙන් හටගත්තා නම් ස්පර්ශ, ඒකෙන් හටගත්තා නම් වේදනා, මේ හරයක් නැති වින්දනේ හටගෙන තියෙන ප්‍රතිඵල වාසි. මොකද ඉතින් අර හේතු අන්න අත්හැරල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප මොකක් නිසාද හටගත්තා? විඥාන ප්‍රත්‍යයෙන්. එන විඥාන ප්‍රත්‍යයෙන් හරයක් ඇති දෙයක් හටගෙන නැහැනේ. හටගෙන තියෙන්නේ නාම රූපනේ. ඒකෙන් සලආයතනනේ. කෝකෙද හරයක් තිබුණේ? අවසාන ප්‍රතිපලයේ අධ්‍යක්ලා තියෙන අසාර වින්දනේ නම් ඒ මරවුගුල නම් ප්‍රතිපලයේ ඒක ගෙන දෙන විඥාන වලින් ඇති වැඩකුත් නැහැ. ඒ විඥාන මොකෙන්ද නිපදෙන්නේ? හිතෙන් කයෙන් වචනයෙන් ගොඩනගු සංකාර නිසා නම් සංකාර වල ප්‍රතිපලයේ ඕක නම් මොනවද සංකාර වෙන ලබා දෙන්නේ? මට ඒ සංකාර වලින් ඇති වැඩකුත් නැහැ. එහෙනම් ඒ සංකාර ඇයි ගොඩ නැගුණේ? ඒවා හොඳයි කිව්ව මුලා විද්‍යාව නිසා. ඒවා හොඳයි කියන මානසිකත්වයේ මට ඇති වැඩක් නැහැ. අවිද්‍යාව නිරෝධයි. එහෙනම් ඔහු දකින්නවා පරිත්‍ථම පාදයේ මුලට ගියාකට ගියා දෙපැත්තෙන් ගියත් නිරෝධයි. එහෙනම් දකින්නවා මේ අවිද්‍යාව තියෙන තාක්කල්, මේ ධර්මයේ නොදැක තාක්කල් මට ලැබුණ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපන් නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සු පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවಂತಿ හේමිතස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියන මෙන්න මේ දුක්ඛන්දරාව ආවා. අසහනීයපත් වුණා බේරිලක් හම්බුන්නේ නැහැ. මේක තමයි මෙච්චර කල් ගෙනාවේ අවිද්‍යාව නිගමනේ. දැන් මේ අවිද්‍යාවේ යථාර්ථය මම දැකලා වැඩක් නැහැ කියලා දැකලා ඉවරයි. එහෙනම් මොකද්ද වුනේ? තේසයක් නැතුව විරාගයේ නිරෝධයටපත් වුණානේ. එහෙනම් මොකද ප්‍රතිපලයි? අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්ද අස නිරෝධෝ හෝති. සිද්ධ වුණේ ඕකනේ. එහෙනම් පෙර මම නොදන්නකම නිසා අවිද්‍යාවෙන් මේ සියලු දුකට මුල පටන්ගෙන දුක ගොඩනගා ගත්තා. ඒ දුක සහ දුක සමුදයයි. දැන් මේ විද්‍යාවෙන් දුක නිරෝධ කළා. ඒ දුක නිරෝධයේ සාන්තයි ප්‍රණීතයි. ඒකේ මාධ්‍යය තමයි ප්‍රඥාවෙන් දහම් දැකලා මේ අවබෝධය ලබා ගත්තේ. ඒක තමයි මාර්ගය. එහෙනම් ඔහු දැක්කේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දැකලා නිවන් අවබෝධ කරනවා බුදුබණ අහලා. එයාට මේ ප්‍රශ්න නැහැ. අවිද්‍යාවේ නිවන් නැහැ. අවිද්‍යාව තියෙන ඉක්ම ගියා. ඊට පස්සේ ලෝකේ තියෙන සියලු ගැටුම් වලින් ප්‍රණ්ඩ වලින් නිදහස්. ඒ මේ ඊට වඩා තවත් මේක විග්‍රහ කරන්නේ කොහොමද? ඔය තිලින්වත් තේරුම් ගන්න බලන්න.